Ça va être un centre. ආධ්‍යාත්මික අම්බලමට ඒකරාශ සදහම් මගෙහි ගමන් කරන කල්‍යාණ මිත්‍ර මගීන් සෑම දෙනාම මේ සිබුද්ධි පුරාවට ආදරයෙන් පිළිගන්නවා. මේ ගමනට උත්තේජනයක් ලැබෙන ආකාරයෙන් ගෙවුණු වෙසක් දිනය ගත කරන්නට ඇති කියා සමරන්නට ඇති කියා හිතනවා, විශ්වාස කරනවා. සංසාරය කෙටි කරගන්න ආකාරයට සසර නැවතෙන ආකාරයට වෙසක් දිනේ අඩුම ගානේ වෙසක් දවසේවත් ජීවත් වෙන්නට උත්සාහ කරන්නට ඇති කියා හිතනවා. අවුරුද්දට දවස් 365න් එක දවසක් වත්. ඒ දවසක් සංසාරය දික් කරගන්නට නම් ගත කළේ ශාස්ත්‍රූන් වහන්සේට කරන්න පුළුවන් ලොකුම අගෞරවය එය විය හැකි කියා හිතනවා. සසර දීර්ඝ දික්වන ලෙසත් සසර විපත්තිදායක වන ආකාරයටත් ජීවත් වෙන්න පුළුවනි. එමෙන්ම සසර කෙටි වන ආකාරයට හා සසර නවතින ආකාරයටත් ජීවත් විය හැකි. දෙයින් පැහැදිලි වෙනවා ජීවත් වීමයි සංසාරයමයි එකක් නොවේ දෙකක් බව. ජීවත් වුනොත් සසර දික් වෙනවා නම් කොහොම ජීවත් වුණත් සංසාරේ දික් වෙනවා. එහෙම නැතිනම් හොඳම විසඳුම තමයි ජීවත් නොවී සිටීම. ජීවත් නොවී සිටියා කියලා සසර නවතින්නේ නැහැ. සංසාරයේ නිරෝධ වෙන්නේ නැහැ. ජීවිතය නිරුද්ධ වුණා කියලා. මේ දෙක සසර හා දිවිය එකක් විදිහට තේරුම් ගැනීම නිසා කළ යුතු දේ බොහෝ විට කෙරෙන්නේ නැහැ, නොකළ යුතු දේ තමයි කෙරෙන්නේ. හැබැයි මේ දෙක දෙකක්. සසරයමයි දිවි පැවැත්මයි දෙකක්. සංසාර පැවැත්මයි දිවි පැවැත්මයි එකක් නොවේ දෙකක්. එකක් කරගන්නත් පුළුවන්, නමුත් දෙකක්. යම් ආකාරයකට සසර දික් වෙනවද ඒ ආකාරයට දිවි පැවැත්ම කරගන්න පුළුවන්. එමෙන්න සසර කෙටි වෙන ආකාරයටත් දිවි පැවැත්ම අසුරවා ගන්න පුළුවන්, දිශාගත කරන්න පුළුවන්. මේ දෙකම තියෙන්නේ ජීවත් වෙන ආකාරය අනුව. සසර හැදෙනවද, හැදුණු සසර දික් වෙනවද, සසර හැදෙන්නේ නැද්ද, කෙටි වෙනවද, මේ කාරණා තුන හතරම රඳා පවතින්නේ ජීවත් වෙන ආකාරය අනුව. ඒ ජීවිතය කියන්නේ දෙයකට නොවේයි. එනිසා ජීවිතය තේරුම් ගැනීම වැදගත්. සංසාරේ තේරුම් ගන්නට, සංසාරයේ වෙනස් කර ගන්නට, කෙටි කර ගන්න, සසර දුකින් නිදහස් වෙන්න නම් අපේ අතේ තියෙන ජීවිතය තේරුම් ගන්න ඕනේ. වෙන තේරුම් ගන්න දෙයක් නැහැ. ජීවිතය තේරුම් ගැනීම පැත්තක තියා සංසාරේ කියන මාතෘකාව තේරුම් ගන්න බැහැ. ඒ වෙනම විෂයක් විදිහට හදාරන්න පිළිවන් පොතපතින්. නමුත් සංසාරයේ තියෙන්නේ ජීවිතය ඇති. ජීවත් වෙන ආකාරයන්. ජීවිතය කරන කටයුතු නිසා සංසාරයේ එක්ක දික් වෙනවා, එක්ක කෙටි වෙනවා. දැන් මේ නිසා කෙටි වෙන්නේ කොහොමද, දික් වෙන්නේ කොහොමද, සංසාර පැවැත්ම සිදුවන්නේ කොහොමද, නැවැත්ම සිදුවන්නේ කොහොමද කියලා හොයා ගන්නට නම් මුලින්ම කළ යුතු වන්නේ එහෙමනම් ජීවිතය තේරුම් ගැනීම. ජීවිතය කියන්නේ දෙයක් නොවෙයි, ක්‍රියා. මේ වචනේ පාවිච්චි කරනවා ජීවිතේ 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 දුකයි, ජීවිතේ සැපයි, ජීවිතේ හොඳයි නරකයි, උතුම් පහත්. එහෙම දෙයක් නැහැ. තිබෙන්නේ ක්‍රියා. කියන්නේ කරන ක්‍රියා. අප කරනවා කායික ක්‍රියා, මානසික ක්‍රියා, කතා බහ වාචසික ක්‍රියා. ওই ටිකට තමයි ජීවිතය කියන්නේ. ওইන් පිට ජීවිතයක් නැහැ. හොයා ගන්නට නැහැ. ওই ක්‍රියා හැරුණාම වෙන ජීවිතයක් නැහැ. ඉතින් මේ ක්‍රියාව තියෙන්නේ වර්තමානයේ. ක්‍රියා කතා කිරීම වර්තමාන ක්‍රියාවක්. සවන් දීමත් වර්තමාන ක්‍රියාවක්. වෙනත් ක්‍රියා සියල්ල වර්තමාන. එතකොට මේ මොහොතේ කෙරෙන්නේ එක ක්‍රියාවක්. එකයි. ජීවිතය කියන්නේ වර්තමාන ඒකීය ක්‍රියාවකට. එකයි. දෙක තුනක් නැහැ. එකයි. එකත් මේ මොහොතේ කරන ක්‍රියාව. දැන් උපන්දාසිත සිතු සියලුම මානසික ක්‍රියා, සියලුම වාචසික ක්‍රියා කියු සහ කළ සියලුම කායික ක්‍රියා මේ මොහොත දක්වා සහ මැරෙන තෙක් මේ මොහොතේ සිත කරන ඒ සියලුම ක්‍රියා එකතු කරලා එහෙම රැස් කරලා ඒකට ජීවිතය කියලා කියන්න බෑ. එහෙම එකතු කරගන්න බෑ ක්‍රියා. මතකයේ එකතු වෙන්න පුළුවන්. මතකයේ. මතකයේ කියන්නේ ගබඩාවක් වුණාට සිදුවීම් වල ගබඩාවක් නොවේ. ක්‍රියාවල ගබඩාවක් නොවේ. සතහනක් පමණයි. මේ මතකයේ ඇතුලේ කිසිම ක්‍රියාවක් නැහැ. අතීත ක්‍රියාවකුත් නැහැ, අනාගත ක්‍රියාවකුත් නැහැ, වර්තමාන ක්‍රියාවකුත් නැහැ මතකයේ තුල. තිබෙන්නේ සතහනක් පමණයි. වාර්තාවක් පමණයි. මේ කියන්න හදන්නේ ජීවිතය කියන්නේ මේ මොහොතේ කරන ක්‍රියාවට. මේ මොහොතේ හිතනවා නම් ඒ තමයි ජීවිතය. මේ මොහොතේ කතා කරනවා නම් ඒ තමයි ජීවිතය. මේ මොහොතේ වෙනත් කායික ක්‍රියාවක යෙදෙනවා නම් අන්න ජීවිතය. ඉතින් මේ දර ගැටලුවක් එනවා. මේ හේවයින් කොහොමද සංසාරේ හැදෙන්නේ, සංසාරේ දික් වෙන්නේ කොහොමද, කෙටි වෙන්නේ කොහොමද, නවතින්නේ? අන්න හොයාගන්න තියෙන රහස, අනාවරණය කරගන්න තිබෙන සංගවුණු ධර්මතාව. දහරි සරලයි. මේ සියල්ල කෙටි වෙලා තියෙනවා, සංක්ෂිප්ත වී තිබෙනවා, කේන්ද්‍ර වී තිබෙනවා, හා නාභිගත වී තිබෙනවා මේ මොහොතේ. ඊයට නොවේ, පෙරේදටත් නොවේ, හෙට අනිද්දාටත් නොවේ අදට මෙතනට මේ මොහොතට. මේ මොහොතේ කරන්නේ කුමක්ද? එය අන්න දැනගන්න පුළුවන්. ඒ සඳහා තමයි සිහිය අවශ්‍ය වෙන්නේ. දැන් අන්න මේ සංසාර ප්‍රශ්න විසඳගන්න ඇයි මේ සිහිය ඕන කියන කාරණය සරලව පැහැදිලි වෙනවා. දැන් වෙන කවුද අපිට කියන්නේ? දැන් දැනගන්න තමයි මේ වෙලාවේ කුමක්ද කරන්න කියා. කවුද අපිට කියන්නේ? දෙවි කෙනෙකු ඉන්නවද? බ්‍රහ්මීකු ඉන්නවද? වෙන ඍෂි කෙනෙකු සිටිනවාද? එහෙම නැතිනම් කිසියම් ඒ වගකීම බාරගත් නිලධාරියෙකු සිටිනවද? අපට දැනුම් දෙන්න වාර්තා කරන්න ඔබ මේ මොහොතේ හිතන්නේ මෙන්න මේ දේ, කියන්නේ මේවා, කරන්නේ මේ ටික. එහෙම කවුරුවත් නැහැ. කිසි කෙනෙකු නැහැ. කාටවත් කියන්නත් බැහැ. මොහොතින් මොහොත ඔය කරන කියන හිතන හැම ක්‍රියාවක්ම ඒ කරන කියන හිතන ආකාරයටම අපට දැනුම් දෙන්න වාර්තා කරන්න කාටවත් බැහැ. කිසි කෙනෙකුට බැහැ. නමුත් ඒ කිසි කෙනෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, ඍෂි කෙනෙකුට හෝ වෙනත් බලේලත් නිලධාරියෙකුට කළ නොහැකි ඒ අරුම පුදුම, ඒ ආශ්චර්ය මැද්දේ සිහියට කරන්න පුළුවන්. සිහියට. සිහියෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ බාහිර දූර වගකීම. ඉන් එහා දෙයක් නොවේයි. සිහියට අපි වෙන වැඩ පවරන්නේ නැහැ. ඒ වෙන වැඩ අනිත් හැම දිනාටම පවරන්න පුළුවන්. බැරි එකම දේ කුමක්ද? අප මේ මොහොතේ කරන්නේ කුමක්ද කියා අපට දැනුම් දීම. අපව දැනුවත් කිරීම. තව කෙනෙකු කරන දේ නෙවෙයි. ඒ වගේ කීම නම් අපි අනිත් පැයට පවරන අරය මොනවද කිව්වේ කියලා මට කියන්න, මෙයා මොනවද කරන්නේ කියා මට කියන්න. සමහර විට ගුප්ත විද්‍යාවට ගිහිල්ලා අහනවා, අරයා ඇත්තටම දන්නේ මොනවද? දැන් මේ තමන් පිළිබඳව, තමන් ගැන, තමන් මොනවද හිතන්නේ, තමන් මොනවද කියන්නේ, තමන් මොනවද කරන්නේ, මේ කිසි කෙනෙකුට පැවරිය නොහැකි, කවුරුවත් බාර ගන්නටත් කැමති නැති ඒ බාහිර දූර වගකීම අන්න සිහිය බාර ගන්න. වෙන කිසි කෙනෙකු බාර ගන්න. වෙන කිසිම චෛතසිකයකටත් බෑ ඒ කාර්යය කරන්න සති චේතසිකේට හැර. සතිය කියන චෛතසිකේට පමණයි ඒ කාර්යය කරන්න පුළුවන්. හැබැයි යාට බාර දෙන්න ඕන. පුළුවන් කිව්වට පැනලා ඇවිල්ලා බලහත්කාරයෙන් ආමං කරන්නද කියලා එහෙම නෑ. සිහිය එහෙම නෑ. එහෙම චෛතසික තිබෙනවා. හැබැයි සිහිය එහෙම නෑ. එයාට අපි පත්වීමක් දෙන්න ඕන. පත්වීම දුන්නොත් බාර ගන්නවා. බාර අරගෙන හරියටම ඒ රස්සාව කරනවා. හරියටම බාරගත් රැකියාව කරන එකම එක්කෙනයි ඉන්නේ සිහිය පමණයි. එහෙම කෙනෙක් අපි හැමදෙනා ඇතුළෙම ඉන්නවා. ඉතින් මොන තරම් වාසනාවන්තද. ඒ රැකියාව, බාර දුන්නු රැකියාව, බාරගත් රැකියාව හරියටම අකුරට, තිතට, වෙලාවට, කලාවට කරන කෙනෙකු අපගේ අභ්‍යන්තරයේම සිටින. එහෙම කෙනෙක් ඉඳගෙන තමයි අපි කියන්නේ, අනේ අපි මොනවක් කිව්වද දන්නේ නැහැ, කළාද දන්නේ නැහැ, හිතුවද දන්නේ නැහැ, අනේ මට මෙලෝ වැටහීමක් නැහැ. දැන් මෙහෙම කියන්නේ ඒක දැනගන්න පුළුවන් හැකියාවක් තිබෙන බව නොදැන. හැම දෙයක්ම දැනගන්න පුළුවන්. බැරි නෑ. ඒ සුදුසු සත සුදුසු ඒ වගකීම දෙන්න ඕන. නොදී බෑ. සුදුස්සට දුන්නොත් පුළුවන්. මේ තමයි සිහියේ තිබෙන අති විශිෂ්ට වූ චරිත ලක්ෂණේ නැතිනම් හැකියා කුසලේ. දැන් සිහි අපට වාර්තා කරනවා මොනවද කිව්වේ, මොනවද කළේ, මොනවද හිතුවේ මේ මීට කලින් මොහොතේ. මේ මොහොතෙම නෙමෙයි, මීට මොහොතකට කලින්. සිහිය හැම විටම ක්ෂණයක් විතර ප්‍රමාදයි. එහෙම නැතුව මේ හරියටම ඒ ක්‍රියාවයි දැනුම් දීමයි එකට යන්නේ නැහැ. එහෙම එකට යන්න බෑ. දැන් හුස්ම ගැන කරන භාවනාවේදී වුණත් පැහැදිලි වෙනවා ඇති, ආස්වාසයට කලින් සිහියක් නැහැ, ආස්වාසයයි සිහියයි එකට උපදින්නෙත් නැහැ. පුංචි ඒ ගණන් ගත නොහැකි තරම් කාල ප්‍රමාදයක් එතන තිබෙනවා. ඒක අපිට අල්ලන්න බෑ, අල්ලන්න බෑ, අල්ලන්න බැරි තරමට කාල ප්‍රමාදයක් තියෙනවා. ඒ නිසා සිය හැම විටම මේ වාර්තා කරන්නේ සුළු ගණන්ගත නොහැකි තරම් සුළු කාලයක අතීතේ පුංචි ජීවණු පුංචි මොහොත. අනාගතේ කොහොමද සිහි කියන්නේ? ඉතින් ඒකට තමයි අප වර්තමානයේ කියා කියන්නේ. හොඳ සිහියක් තියෙනවා නම් ඒවා අඳුන ගන්නට පුළුවන්. ක්‍රියා ටික අඳුන ගන්නට පුළුවන්. අඳුනා ගන්නට අඳුනා ගන්නට සිහියත් තව තව කාර්යක්ෂමව තමන්ගේ රස්සාව කරන. එයාගෙන් වැඩ ගන්න බව දැනගත්තාම එයා තව තව කාර්යක්ෂම වෙනවා. මේ වැඩ ගත්තේ නැත්තම් ওই පැත්තකට වෙලා ඉඳී. හිතවතුනි, ඒ ටිකෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. හැබැයි ඔය විදිහට දැනගත්තා කියා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ තමයි ආරම්භය. ඒ තමයි අත්තිවාරම හා පදනම. ඇයි විසඳෙන්නේ නැත්තේ? කෙරෙනවා, හිතෙනවා, කියනවා, කරනවා. ඒ නිසා අන්න සංසාරයක් හැදෙනවා. හැදෙන බව සිහිය දන්නේ. සිහිය දන්නේ නැහැ. ඒ නිසා සසරක් හැදෙන බව. එහෙම අනාවැකි කියන්න සිහියට බෑ. ඒ බැරි දේ කරන්න යන්නෙත් නැහැ සිහිය. එහෙමනම් අන්න අපට තවත් කෙනෙකුගේ උදව් ඕනේ වෙනවා. අනාවැකි කියන්ට නොවේ. ඊට කලින් දැන් සිහිය කියනවනේ, ඔයා මේවා හිතනවා, මෙන්න මෙහෙම හිතනවා, මෙහෙම කියනවා, ඔබ මෙහෙම දේවල් කරනවා කියලා සිහිය අපට වාර්තා කරනවා. ඒ කියමුකෝ මේ මොහොතේ වාර්තා කරනවා කියලා. අර කාල ප්‍රමාදේ නොසලකා හැර ඒ නැනෝ තත්පරේ ඒක අතාරිමුකෝ. මේ අපිට කියනවා. එතනදී දෙවෙනි පියවර තමයි අප සොයාගත යුතු කාරණයක් තිබෙනවා. ඇයි ඒ දේවල් කරන්නේ, කියන්නේ, හිතන්නේ කියලා. ඇයි එහෙම හිතන්නේ? ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කරන්නේ? ඇයි? අන්න හේතු. හේතු හොයන්ට වෙනවා. මේ ක්‍රියා වෙනස් කරගන්න නම් නිකම්ම වෙනස් වෙන්න කිව්වට වෙනස් වෙන්නේ නැහැ. අපි කොච්චර කියනවද අනිත් අයට වෙනස් වෙන්න, අපටත් කියනවා වෙනස් වෙන්න, කිව්වට වෙනස් වෙන්නේ නැහැ. ඔහොම කරන්න එපා. දැන් ඇති ඔහොම කරා, දැන්වත් වෙනස් වෙන්න. එහෙම කිව්වට කවුරුවත් වෙනස් වෙන්නේ නැහැ. ඕනේ වුණත් වෙනස් වෙන්නේ නැහැ. හේතුව ඒ නිකම්ම දේවල් කෙරෙන්නේ නැහැ. ක්‍රියාවක් වෙන්නේ හේතු නිසා. ඒතට හේතු හොයාගන්න වෙනවා, ක්‍රියාව වෙනස් කරන්න හෝ නවත්තන්න. හේතු නැතුව බෑ. ඒ නිසා මේ හේතුඵලවාදය, ඔය පටිච්චසමුප්පාදය ලොකු තැනක් දහමේ දී තියෙනවා. දහමේ තමයි ඒ තැන දීලා තියෙන්නේ. දැන් අපට හොයන්ට වෙනවා, අපට බලන්ට වෙනවා, ඇයි අප එහෙම දේවල් කරන්නේ, එහෙම හිතන්නේ. දැන් දන්නවනේ මොනවද හිතන්නේ කියලා. සිහිය තියෙනවනේ, හිතන හිතන දේ අපට කියනවා. කියන කියන වචනේ අපට අහන්ත සලස්සනවා. සිහිය කරන කරන ක්‍රියාව අපට පරාවර්තනය කර සිහිය පෙන්නවා. ඒ සිහිය නැත්තම් මේ ගමන නැහැ. ඉන් එහා මොනවත් කරන්න බෑ හිතවතුනි. සිහිය නැත්තම් ඉතින් අප දන්නේ නැහැ. අප දන්නේ නැහැනේ හොයන්ට ඕනේ මොනවද කියලා. විතර පොතේ තියෙන දේවල් තමයි හොයන්නේ. ඒ ලැයිස්තු හොයනවා, වට්ටෝරු හොයනවා, දේව හිව්වට වැඩක් නැහැ. හොයන්ට තියෙන්නේ මෙතන මේ මොහොතේ කරන දේ දන්නවා නම් අන්න හොයන්ට පුළුවන්. ඇයි ඒ දේ කරන්නේ කියලා. අන්න අපට ඒ අභියෝගය වගකීම දෙන්නේ සිහියෙන් ඉන්න පටන් ගත්තාම. සිහියෙන් ඉන්නේ නැත්තම් ඒ හැම වගකීමක් හෝ අභියෝගයක් හෝ කාර්ය තිබෙන බව අප දන්නේ නැහැ. මොකද වගකීම මේ හොයාගෙන මුල හොයාගෙන. ඇයි එහෙම දේවල් මගෙන් වෙන්නේ? දැන් ඒ ක්‍රියා ඕනෑම ක්‍රියාවක් මෙතනදී වර්ග කරන්නේ හොඳද නරකද? හොඳද වෙනවා. හොඳ ක්‍රියා වෙනවනේ. ඒ වගේම අයහපත් ක්‍රියා වෙනවා. හොඳ දේවල් වෙනවා, නරක දේවල් වෙනවා. මිහිරි විදිහට කතා කරනවා, අමිහිරි විදිහට කතා කරනවා. ඇත්ත කියනවා, බොරු කියනවා. රළු විදිහට හැසිරෙනවා, මෘදු විදිහට හැසිරෙනවා. එතන මේ දෙවිදිහම නේ. කොයි විදිහට හැසිරුණත් දික් වෙන්නේ සංසාර. මෘදුව හැසිරුණත්, රළුව හැසිරුණත් සංසාරේ තමයි දික් වෙන්නේ. හැබැයි එක හැසිරීමකට කියනවා එක හැසිරීමක් නිසා පින් ලැබෙනවා, අනිත් හැසිරීම නිසා ලැබෙන්නේ පව්. පාප කර්ම තමයි රැස් වෙන්නේ. පුණ්‍ය කර්ම හා පාප කර්ම. දැන් මේ දෙක ගැනම හොයනවා. පාප කර්ම ගැන විතරක් නෙමෙයි, පුණ්‍ය කර්ම ගැන. තමන් කරන, හිතින් කරන පුණ්‍ය කර්ම, වචනයෙන් කරන පුණ්‍ය කර්ම, කයින් කරන පුණ්‍ය කර්ම, ඊළඟට තුන්දරින්ම කරන පාප කර්ම. ඔය දෙකටම වැටෙන්නේ නැති ඒවත් තියෙනවා නම් ඒවත්. මේ සියල්ල හොයනවා. සියල්ල කිව්වහම මහා මේ 100ක් 200ක් ඔක්කොම එකතු කරලා එහෙම නෙමෙයි. මේ මොහොතේ දැන් විතර එකයි හොයන්ට තියෙන්නේ, එක දෙයයි. එහෙම සොයන විට අන්න යමක් අපෙන් සිදුවෙන්න, යම් ක්‍රියාවක් අපේ අතින් වෙන්න මුල් වෙන හේතු කිහිපයක් තිබෙන බව හොයාගන්න පුළුවන්. එකක් නොවේයි, දෙකක් නොවේයි, තුනකුත් නොවේයි, හතරක් තියෙන බව. හේතු හතරක් තිබෙනවා ඕනෑම ක්‍රියාවක් වෙන්න. දැන් මේ කාරණා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න, විස්තර කරන්න තියෙනවා නම් හොඳයි. නමුත් ඒ අවශ්‍ය නම් වෙන දවසක කතා කරමු. දැන් කෙටියෙන් පුංචි පැහැදිලි කිරීමක් මේ හේතු හතර ගැන කරන්න උත්සාහ කරන්නම් අද. අපේ ක්‍රියා වර්තමාන ක්‍රියා හොඳ නරක යහපත් අයහපත් ওই දෙකටම නැති ඕනෑම ක්‍රියාවක් ඕනෑම නෙමෙයි වැඩිම ක්‍රියාව ගණනක් වෙන්නේ පළවෙනි හේතුව නිසා හිතා ගන්න පුළුවන් දෙ මොකද්ද කියලා වැඩිම මොන හේතුව නිසා දැන් හිතන්න බලන්න කිව්වේ නැතත් කමක් නැහැ Taman තුලින්ම හොයාගන්න බලන්න රාත්‍රී නිින්දට යනතුරු උදේ අවදි වුණු මොහොතේ පටන් කරන කියන දේවල් හිතන දේ හොඳ නරක ඕනෑම දෙයක් වැඩිපුරම ක්‍රියා අපේ අතින් වෙන්නේ මොන හේතුව නිසාද?
පුරුද්ද නිසා.
මොකද්ද?
අපේක්ෂා සහගත බව නිසා අපේක්ෂණ බලාපොරොත්තු
අපේක්ෂා සහගත ඔව් අපේක්ෂා
සතුටු වෙන්න කියලා හිතාගෙන
බලාපොරොත්තු ඔව්
බලාපොරොත්තු
ඒ වගේම සවුත්‍ර ලැබුණම හිත චිත්තේ නිසා කිය මොකද්ද
සතුටු
වෙන ඔව් බලාපොරොත්තු එතකොට මේ ඒ කියන්නේ බලාපොරොත්තුෙන් තමයි යමක් කරන්නේ ඔව්
ආශාව මමත්වේ නිසා
මමත්වේ සා දෙහිතු හතරකට වැඩි තියෙනවානේ මාව ලොකු අමාරුවක දාන්නේ මේ නැහැ ඕනෙම ක්‍රියාවක් අරන් බලන්න ඒකක් ඔය ලොකු පොතේ තියෙන ඒවට මේ යන්නේ නැතුව නිකන් දත් මදිනවා ඒ හැම ක්‍රියාවක් නැකිට වෙලේ ඉඳලා කරන ක්‍රියා ටික මොනවද
සැප විඳින්න කියලා හිතලා නේද
සැප විඳින්න කියා හිතා
පුරුද්දර කරන
අරමුණ අපේක්ෂාව බලාපොරොත්තු සැප තමයි හරියටම හරි පුරුද්දට බොහොම හොඳයි පුරුද්දට තමයි වැඩිම දේවල් අපි කරන්නේ පුරුද්දට පුරුද්දට තමයි වැඩිම ක්‍රියාගානක් කරන්නේ හොඳට බලන්න කරන දේවල් අරගෙන බලන්න ඒ කරන දේවල් වැඩි ප්‍රමාණයක් අපේ අතින් කරෙන්නේ පුරුද්ද නිසා ඒ වෙලාවට එහෙම දෙයක් කරන්න පුරුදු වෙලා ඒ වෙලාවට දත් මදින්න පුරුදු වෙලා ඒ වෙලාවට හැරෙන්න පුරුදු වෙලා ඒ වෙලාවට නිදා ගන්න පුරුදු වෙලා කෙනෙක් දැක්කහම සුබ දෑසනක් කියන්න පුරුදු වෙලා කන්ද කලින් අත හොදන්න පුරුදු දැන් මේ විදිහට බලන්න තේ එකක් බොන්න පුරුදු වෙලා මේ පුරුදු නිසා මොනතරම් දේවල් කරනවද කායික ක්‍රියා වාචික ක්‍රියා පමණක් නෙමෙයි හිතීමත් අපිට හිතෙන කොටත් බලන්න පුරුද්දට තමයි හිතෙන්නේ එතකොට බොහොම හොඳයි මේ දැන් මේ කාරණය එහෙමයි කියලා නවතින්න එපා බලන්න අපි හැමදෙනාම අපේ ජීවිත තුලින් වැලි බල බල මේක අවබෝධ කරගන්න තිබෙන කාරණේ මිස්ටර් දැනුමක් විදිහට මම දන්නවා ආයෙ දවසක් කවුරු හරි මේ ප්‍රශ්නය අහුවොත් පුරුද්දට කියලා කියන්න පුළුවන් මට සම්පූර්ණ ලකුණු ලැබෙයි නැහැම නෙවෙයි මේ හොයන්ට මේ කාරණේ පැහැදිලි වෙනවද බලන්න ඔප්පු වෙනවද බලන්න දැන් ඒ නිසා තමයි මේ හොඳ පුරුදු ඇති කරගන්න කියන්නේ. කුඩා කාලේ ඉඳලා අපිට කියන දෙයක් කිව් දෙයක් තමයි හොඳ දේවල් පුරුදු වෙන්න. හොඳ වචන පුරුදු වෙන්න. ලස්සනට කතා කරන්න පුරුදු වෙන්න. ඉවසන්න පුරුදු වෙන්න. පිරිසිදුව ඉන්න පුරුදු වෙන්න. දත්ම දෙන්න පුරුදු වෙන්න. මුණ හොදන්න පුරුදු වෙන්න. දෙන්නේ කතා කරකදී ඉන්න මැදින් යන්න පුරුදු වෙන්න එපා. යනවනම් සමා වෙන්න කියලා යන්න පුරුදු වෙන්න. මේ විදිහට බලන්න මේ මොනතරම් පුරුදු රාසියක් අපිට අප ඇබ්බැහි වෙලා තියෙන නැත්තම් පුරුදු ඇති කරගෙන තියෙනවා. ඉතින් ඇති කරගන්න අමාරු වෙයි. ඇති කරගත්තට පස්සේ ඒක වෙනවා. දැන් ඒ හිත හිත ඉන්න ඕනේ නෑනේ. දෙන්නේ කතා කරගෙන ඉන්නකොට අපි නැදි රිංගන්නේ නෑ. රිංගන්න වුණත් යන්ටම වෙන. හිතවතුනි සියල්ලට අද වෙලාව නැති වෙයි. අපි පළවෙනි කාරණේ නවත්තමු. එතකොට මේ පුරුද්ද නැහැ. ඉතින් නැවතත් එහෙම නොවේවා කියලා හිතාගෙන අපි බලමු වාක්‍ය දෙක තුනකින් මේ කතාව අවසන් කරලා ටිකක් භාවනා කර සාකච්ඡාවට එන්න. අපි ටිකක් භාවනා කරලා සාකච්ඡාවට එමු. අද සාකච්ඡා කරමු විනාඩි 10ක් විතර භාවනා කර මෙහි කර පුළුවන් වෙන දවසක මතක තිබුණොත් මේ ටික අහපහු කියන්න උත්සාහ කරන්න. මේ මොහොතේ හිතෙනවා නම් ඒ සිතීම පුරුද්දට වෙන හැටි හඳුනා ගන්න මතක් වෙන දේවල් ගැන හිතන්න පුරුදු වී සිටියා. යහපත් ආකාරයට හිතෙන්නත් පුළුවනි, අයහපත් ආකාරයට හිතෙන්නත් පුළුවනි. පුරුද්ද නිසා එමෙන්ම අද දවසේ කළ කී දේ මතක් වෙනවනම් ඒත් බලන්න පුරුද්ද නිසා මන තරම් දේවල් කෙරුණද. යහපත් පුරුදු නිසා හා අයහපත් පුරුදු නිසා දැයි හිතවතුනි ඒ කෙටි ආවර්ජනයත් භාවනාවත් එක්ක අපි සාකච්ඡාවට එමු. සාකච්ඡාවේදී හරියට පැහැදිලි යමක් ඇහුනේ නැත්නම් කැඩුනනම් අතරමඟ එන හිටියනම් ඒ ගැන අහන්න. මෙන්න කියු දේවල් ගැන කියන්න තියෙන දේ, සාන්ත තියෙන දේ කියන්න අහන්න.
අපි ඒ ඉස්සරහ ගන්න ඉස්සෙල්ලා
ප්‍රශ්නේ ඇහෙන්න ඇති කියා හිතනවා මේ පුරුද්දට දේවල් වෙන්නේ චේතනාව නිසා නේද කියන්නේ නේ ඔව් අනිවාර්යයෙන්ම මේ පුරුද්දට යමක් වෙන්නේ විසින් චේතනාවක් ඇති කරනවා එතකොට ඒ ක්‍රියාව වෙන්න චේතනාවක් ඇතයි ඒ චේතනාව ඇති කරවන්නේ පුරුද්ද බොහෝ ක්‍රියා වෙන්නේ පුරුද්ද විසින් ඇති කරනු ලබන චේතනා නිසා. අපි හිතාමතා ඇති කරගන්න චේතනා නිසා නොවේ. පුරුද්ද තමයි ඇති කරන්නේ. ඉතින් ඒ නිසා මේ හොඳ පුරුදු තියෙනවා නම් හොඳ චේතනා ඇති වෙන්න ඉඩ තියෙනවා. හොඳ චේතනා ඇති වෙනවා නම් හොඳ ක්‍රියා වෙන්න ඉඩ තිබෙනවා. දැන් හොඳ පුරුදු අපිට උදාහරණයක් විදිහට හොඳ පුරුදු 100ක් තිබුණොත් හොඳ ක්‍රියා 100ක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. හොඳ චේතනා 100ක් ඇති වෙන්නේ නැහැ හොඳ පුරුදු 100ක් තිබ්බත් කියලා. ඒක අපිටම 60ක් විතර හොඳ චේතනා ඇති වෙනවා. හොඳ පුරුදු 100ට නික උදාහරණයක්. හැබැයි හොඳ චේතනා ඇති වුණ පමණින්ම හොඳ ක්‍රියා වෙන්නේ නැහැ. ඒකිනුත් තව ටිකයි වෙන්නේ. තවත් ටිකක් ඉතින් 120ක් 30ක් වගේ වෙන්න පුළුවන්. ඒක තව හේතු තියෙනවා කිව්වේ ඒකයි. පුරුද්ද නෙමෙයි එකම හේතුව. තව හේතු තියෙනවා. ඒ හේතු හොයාගන්න කොහොම හරි මේ ක්‍රියාවක් වෙන්න නම් චේතනාවක් ඕන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ චේතනාව ඇති කරන්නේ කවුද? කාගේ චේතනාවකටද අපි වැඩ කරන්නේ? හිතන්නේ, කියන්නේ, කරන්නේ. දැන් අපි අද කතා කරේ පුරුද්ද විසින් එයා තමයි වැඩිපුරම චේතනා ඇති කරන්නේ. මෙහෙම කරන්න, අරහෙම කරන්න, මේවයි පාරව එපා කියලා. ඉතින් හොඳ පුරුදු හොඳ චේතනා ඇති කරනවා. දැන් හොඳ පුරුද්දක් නරක චේතනාවක් ඇති කරන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. නරක පුරුද්දක හොඳ චේතනා ඇති කරවන්නේ නැහැ. එයාට ඒක බෑ. මේ දෙන්න හරිම මේ සීමිත හැකියාවන් තියෙන දෙන්නේ. එනික ප්‍රෝග්‍රෑම් එකක් වගේ නේද ඒ ප්‍රෝග්‍රෑම් එක ඒ වැඩසටහනට පුළුවන් ඒකෙත් දීලා තියෙන ටික විතරයි කරන්නේ. ඉතින් හොඳ පුරුද්දකට හොඳ චේතනාවක් ඇති කරවන්න පුළුවන්. හැබැයි ඒ පුරුද්දට අදාළ හොඳ චේතනාව. නරක පුරුද්දකට නරක චේතනාවක් ඇති කරන්න පුළුවන්. හැබැයි ඒ ඇතිකල පමණින්ම ඒ ක්‍රියාව වෙන්නේ නැහැ. එතන කොහොම හරි චේතනාවක් මුලලා තමයි වැඩ වෙන්නේ. වැඩගත් වෙන්නේ හොයන්නේ අපි දැන් මේ චේතනා මොන හේතු නිසාද ඇති වෙන්නේ කියලා.
දැන් පුරුද්දට වැඩක් කරනකොට
ඔව් පුරුද්දට වැඩක් කරනකොට
එතන සිහිය නැහනේ.
ආ
එතකොට සිහිය නැතුව වැඩක් කරන වැඩක් කරනකොට ඒක කුසලද අකුසලද කියලා බෙදෙන්නේ නැහැ නේද? එතකොට කොහොමද ඒක විග්‍රහ කරගන්නේ?
ඔව් දැන් මේ සිහිය නැතිව මේ වැඩක් කෙරුණත් ඒකින් පිනක් පවක් වෙන්න පුළුවනි. සිහිය අවශ්‍ය නැහැ පින් කරන්න හෝ පව් කරන්න. ඒ ඔය කියන අපි කියන සිහිය අවශ්‍ය නැහැ.
සිහියක් ඕනේ ඔරේවටත් කරන්නේ. හැබැයි අපි කියන්නේ සම්මා සතිය සතිපට්ඨානේ ඒව අවශ්‍ය නැහැ. දින් කරන්න හෝ කවු කරන්නේ. ඒ දේ කරන්න ඕනේ කියන චේතනාව තියෙනවා කෙනෙක් එක්ක බෙදා ගන්න ඕනේ කියන චේතනාව තියෙනවා නම් තමන් කන කැමතිද තමන්ට කන්න තියෙන කැමති කාර්යයක් එක්ක බෙදා ගත්තොත් හොඳයි ඒක බෙදා ගන්න. ඒක පිනක්. අනිත් කෙනාට තියෙන කැමතිකත් එක්ක තමන් කනවන ඒ කන්න ඕනේ කියන චේතනාවෙන් ඒක පවක්. දෙවි පුරුද්දට ඒ දෙකම වෙන්න පුළුවන්. බෙදා ගන්න පුරුදු වුණොත් එන බෙදා ගන්නවා. අනිත්‍යයේ දේවල් එක්ක පරිභෝජනය කරන්න පුරුදුම කියලා ඒ විදිහට පරිභෝජනය කරනවා. සිහිය අවශ්‍ය නැහැ දෙන්න. එතකොට පින් වෙනවා, පව් වෙනවා. සිහිය නැතුව පින් පව් වෙනවා.
ආචාර්යතුමනි, තමන්ගේ ජීවිතයේ එළිදෙනදා කටයුතු වලට සිහි බුද්ධිය පාවිච්චි කරලා අපි මේ කටයුතු ක්‍රියා කරනවා. එතකොට අපි පාවිච්චි කරනවා කුසල් ඇති කිරීමේ චේතනාවෙන් යුතුව වැඩ කටයුතු කරගෙන යනවා. ඒක ටිකක් කල්පනා කරලා සිහි බුද්ධියෙන් ඒ වැඩ කරොත් එහෙම අපේ ජීවන රටාව, ඒ කියන්නේ ජීවත් වීමේ ක්‍රියාව නිසා අපිට මේ සංසාරයෙන් ගැලවෙන්න පුළුවන්. ඒ කියන්නේ සිහි බුද්ධිය එන් තමයි පාවිච්චි කරන්නේ මේ අපි කරන චේතනාවල් හදාගන්නේ. මේක කරොත් අපිට මේ දේ වෙනවා. මේකෙන් තව කෙනෙකුට හානියක් වෙනවා. මේකෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ. ඒ වගේ විදියට අපේ ජීවිතේ හදාගත්තොත් එදිනෙදා කටයුතු මේක ඉතාමත් හරියට ප්‍රායෝගිකව අමාරු වෙන්න පුළුවන්. එහෙම කළොත් අපිට මේ සංසාරයෙන් ගොඩ එන්න පැකියාවක් තියනවාද ආචාර්යතුමනි?
ඔව්, අනිවාර්යයෙන්ම එතන තමයි අපිට තියෙන ගැළවීම. වෙන ගැළවීමක් නම් නැහැ. දැන් අපි එකක්නේ කතා කළේ. එතකොට දැන් පුරුද්ද නිසා තමයි වැඩිම වැඩ කොටසක් කෙරෙන්නේ අපි. දැන් ජීවිතය කියන එක ක්‍රියා විදිහට ගත්තාම වැඩිම ක්‍රියාවන් රාශියක් සිදු වෙන්නේ පුරුද්ද නිසා. ඒතර මේ ක්‍රියාව නිසානේ සංසාරය හැදෙන්නේ. සංසාරයේ හැදෙන්නේ වැඩිපුරම පුරුද්ද නිසා. සංසාරෙ දික් වෙන්නේ වැඩිපුරම පුරුද්ද නිසා. ඒ සංසාරයේ දුක් විඳිනවා නම් ඒ දුක් විඳින්නේ පුරුද්ද. සැපත් පුරුද්ද නිසා එනවා. ඒ නිසා සැප, පව නිසා දුක දික් වීම සංසාරේ කොහොමද පුරුද්ද නිසා. ඒතර මේ විපාක තුනම කෙනෙකුට ලැබෙන්නේ පුරුද්ද නිසා. සංසාර දුකයි සංසාරික සැපයි සංසාරී ඉන්ද වීමයි දිගින් දිගට මේ ප්‍රතිඵල තුනම ලැබෙන්නේ පුරුද්ද නිසා. සතර හේතු තියෙනවා. වැඩිපුරම පුරුද්ද තමයි. ප්‍රබලම හේතුව පුරුද්ද. ඉතින් මේ දැන් පුරුද්ද කියන්නේ හරි ප්‍රබල දෙයක්. ඒක ලොකු බලයක් තියෙන දෙයක්. ඒ පුරුද්දට තරම් ලොකු බලයක් වෙන කිසිම දෙයකට නැහැ. ඒක දීර්ඝ කාලීන පුරුද්දක බලය වැඩි. කෙටි කාලීන පුරුද්දක බලය අඩුයි. ඒ නිසා තමයි පුරුදු වෙන්නේ. කියන්නේ හොඳ පුරුදු ඇති කරන්න හදන්නේ ඒ නිසා. එතකොට හිත හිත ඉන්න ඕනේ නැහැ. ඒ විදිහට ඒ ප්‍රෝග්‍රෑම් කරපු විදිහට එයා වැඩ කරනවා. හොඳට ප්‍රෝග්‍රෑම් කළොත් හොඳට වැඩ කරනවා. එහෙම විශ්වාසයක් තියෙනවා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. වෙන්න ඉඩ තියෙනවා. හොඳ පුරුදු තිබ්බොත් හොඳ දේවල් කරන්න. නරක දේවල් පුරුදු වෙලා නැත්නම් ඒ දේවල් නොකර ඉන්න තියෙන ඉඩ සම්භාවිතාවේ වැඩි. ඉතින් ඔය සී බුද්ධියයි දැනුමයි ඒව මොනවත් ඕනේ නැහැ. පුරුදු ටිකක් කෙනෙකුට ඇති කරාම හොඳ පුරුදු ටිකක් එයා හොඳ දේවල් කරයි කරන්න ඉඩ වැඩි. නරක දේවල් පුරුදු නොකර හිටියොත් නරක දේවල් නොකර ඉන්න තියෙන ඉඩ වැඩි. හැබැයි එතනින් විසඳුමක් ලැබෙන්නේ හේතු දෙකක් නිසා. එකක් තමයි සංසාර ප්‍රශ්නේ විසඳෙන්නේ. තාවකාලික වශයෙන් මේ ජීවිතය ඇතුලේ හොඳට ඉන්න පුළුවන්. ඒ වගේම දැනසිල්ලෙන් ඉන්නත් පුළුවන්. සමාජයෙන් හොඳ නමක් අහගන්නත් පුළුවන්. මැරෙනකොටත් පස්සැවිල්ලකින් තොරව මැරෙන්න පුළුවන්. මරණින් පස්සේ සුගතිගාමී වෙන්නත් පුළුවන්. ඒ ටික ඔක්කොම වෙනවා. ඒ සුගතිය ඇතුලේ සැප විඳින්න පුළුවන්. හැබැයි මේ සියල්ල කාලිකයි. විශේෂයෙන් කෙටි කාලයකට තමයි තියෙන්නේ. සදාටම නොවේ. මේ ටික හරියටම වුණා. කෙටි කාලේ. ඊට පස්සේ මොනවා වෙයිද දන්නේ? නරක දේව නරක පිළිබඳ අකුසලයේ පිළිබඳ පාපයේ පිළිබඳ කුරුදු නැති වෙලා නැහැ. ඒවා මේ අවුරුදු අපි මේ ජීවිතයේ අවුරුදු 40 50 60 හොඳ පුරුදු ඇති කරා කියලා අර සාංශාරික අකුසලයේට පාපයට තියෙන තිබුණු පුරුදු අපි නැති වෙලා නැහැ. ඒවා තියෙනවා. ඒවා දැන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ටික ඉවර වුණාම අන්න ඒවා මතුවෙන්න පුළුවන්. ඒ පුරුදු මතුවුණාම අපි මොනවද කරයිද? අපි මොනවා වෙයිද? අපිම දන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ භයානකයි. ඉතින් ඒ නිසා ඔබතුමා කියු කාරණේ තමයි අනිවාර්යයෙන්ම මේක තියෙන ස්ථිරම විසඳුම කුමක්ද? මේ ඒ වෙලාවේ සීබුද්ධිය පාවිච්චි කරලා හොයලා බලලා මේ මට වෙන්නේ අයහපතක්ද නපුරක්ද? තව කෙනෙකුට වෙන්නේ අයහපතක්ද නපුරක්ද? අදට හොඳක්ද හෙටට හොඳක්ද කියලා විමසලා බලලා අපිට අපේ විමසීමේ සීමාව ඇතුලේ අපිට පේනවා නම් හොඳයි, දැනුත් හොඳයි, පස්සටත් හොඳයි, සමන්ටත් හොඳයි, අනිත්‍යයටත් හොඳයි, නැත්නම් තමන්ට අයහපත් ප්‍රශ්නේ අනිත්‍යයට අයහපත් නෑ, අදටත් හෙටටත් අයහපතක් නෑ කියලා එහෙමනම් අන්න කරන්න පුළුවන්. ඒ තමයි මේ ප්‍රශ්නෙට වර්තමානයෙන් ගන්න පුළුවන් හොඳයි.
මේක සමාන නිදසුනක් ආචාර්යතුමා පරණ දේශනෙන් සඳහන් කළා නේද? අර පරණ පඩිය පාවිච්චි කරන්නේ නැතුව ඒ අවස්ථාවේ තීරණය ගන්න ඕනේ. ඒකත් මේ අවස්ථාවට යම්සේ සම්බන්ධ වෙනවා නේද? පරණ පඩිය අරන් එනවා විවිධ ආත්මවල ඉඳන්. මේ පඩිය අරන් ඇවිල්ලා මෙතනත් ඒ පඩියම පාවිච්චි කරන්න තමයි බලාපොරොත්තු. නමුත් අපි අපේ සිහි බුද්ධිය තියෙනවා අපේ පඩිය ආවිච්ච කරන්නේ අපි වර්තමානයේ තත්ත්වය ඇතුළත ක්‍රියා කරනවා. ඒකත් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා නේද ආචාර්යතුමනි? ඔබතුමාම කිව්වේ ඉදී.
සම්බන්ධ කරගන්න පුළුවනි. අපි අතීතයෙන් ගත්ත තීරණ තමයි වර්තමානයේ ක්‍රියාත්මක කරන්නේ. අතීතයෙන් ගත් තීරණ ඒ අතීතයේ හොඳ තීරණ අරන් තියෙනවා නම් වැඩිපුර ඒ අනුව වර්තමානයේ හොඳට ක්‍රියා කරනවා. අතීතයේ වැඩිපුර නරක තීරණ අරන් තියෙන්නේ ඒ අනුව නරක දේවල් කෙරෙනවා. ඒතර වර්තමානයේ අපි කරන්නේ මත්ද කියා තීරණය කරන්නේ වර්තමානයේ නොවේ අතීතයේ. භයානක අතීතයෙන් ඇහුවට කමක් නැහැ. මේ ප්‍රශ්නෙට එදා මමත් කළේ කියා අපි අතීතයෙන් ඇහුවට කමක් නැහැ. හැබැයි ඒ දේම ආයෙ කරන්න ඕනි කියලා එහෙම නීතියක් නැහැ. ඒක උපදේශ අරගෙන ජීවත් අරගෙන අපිට පුළුවන් අද ඊට වඩා ප්‍රඥාවන්ත තීරණයකට එන්න.
ගුරුතුමනි, ඒ වගේම ගුරුතුමා කිව්ව එක දවසක අපි දැන් හැමදේම කරන්නේ දැන් අර පංච නීවරණ ධර්ම කියන මිතුරන්ගෙන් අහලා ඒ අයට ඕන විදිහට කියන කිව්ව නිසා. එතකොට එහෙම නැතුව ගුරුතුමා කිව්වා දැන් ඇත්තටම අපි මේ ශ්‍රද්ධාවෙන් අහලා පාවිච්චි කරලා සිහියෙන් වුණ ඇතුව ප්‍රඥාවෙන් අර පංචශීලය ඒ වගේම ආජීව පාරිශුද්ධ පංචශීලය ඒ වගේම මේ ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධ සීලය ඇති කරගෙන ප්‍රතිනිස්සන්නිස්ත්‍රිත සීලය ඇති කරගෙන මේකෙන් ගොඩ එන්න උත්සාහ කරන්න කියලා. ඒකත් හොඳ පිළිතුරක් නේ. මේ පිළිතුරක් නේ සර් මෙතන.
මේ ඔය නීවරණයන් පුරුද්දටම වෙන දේවල්. පංච නීවරණ කියලා එහෙම අපි කිව්වට මේවා පුරුදු පහක්. අකුසල පුරුදු පහක්. ප්‍රධානම අකුසල පහ තමයි අකුසල පුරුදු පහ තමයි පංච නීවරණ කියන්නේ. මේවා පුරුදු පුරුදු නිසා තමයි මේවා අමාරු. හඳුනගන්නත් අමාරු. පාලනය කරගන්නත් අමාරු. ප්‍රහීණ කරන්නත් අමාරු. මේවා පුරුදු නෙවෙයි නම් හරි පහසුයි දැනගන්නත් අතහරින්න. දෙකම හරි පහසුයි. අපහසු මොකද්ද? හේතුව දීර්ඝ කාලීන පුරුදු නිසා. දැන් කාමච්ඡන්දේ කියන්නේ මන්දනේ ඒකට කොච්චර දීර්ඝ ඉතිහාසයක් තියෙනවද කියලා. ඒ ඊළඟට ඒක කී වාරයක් පුරුදු වෙලා තියෙනවද? කාලයේ පැත්තෙන් දීර්ඝයි ඒ වගේම පුරුදු වුණු වාර ගන්න. ව්‍යාපාදයක් තියෙනවද? අනිත් නීවරණත් තියෙනවද? වැඩිපුරම සංසාරේ කෙනෙකු පුහුණු කරලා තියෙන පුරුදු කර තිබෙන පහ තමයි පංච නීවරණ. ඒ නිසා තමයි මේ අමාරු මේවට අපසල් කියන්නේ. සහ මුලින්ම ප්‍රහීන කළ යුතු අපසල් ටික තමයි මේ පහ. මේකට තමයි වැඩිම කාලයක් යන්නේ. වැඩිම උපක්‍රම ඕනෙ වෙන්නේ. වැඩිම වීර්යයක් ගන්න වෙන්නේ මේ නීවරණ පහ ප්‍රහීන කරගන්න. ඉතින් ඒ සඳහා තමයි මේ ඔබතුමා මතක් කළේ මේ ඔය සතර සංවර සීලේ හරියට ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ ප්‍රතිපක්ෂ සංවර සීලේ, ඉන්ද්‍රිය සංවර සීලේ ඊළඟට ප්‍රත්‍ය සම්නිස්කිත සීලේ ඒ වගේ සීල කොහොමද? සාම් ප්‍රයෝජනවත්.
බොහොම පිං කුරුතුමනි කිරින් පිළිබඳව
සර්, ඒ වගේම මේ දස පාරමිතාත් වැදගත් වෙනව නේද? ඒ කියන්නේ පාරමී ධර්මත් පුරුදු නේද අපිට මේ මොක්ෂේ ලබා ගන්න පුළුවන්?
ඔව්, එතනත් කරන්නේ පුරුදු 10ක් ඇති කිරීම. පාරමිතා පුරනවා කියලා කරන්නේ ඒකයි. ඒකයි මේ පාරමිතා වලට සිහිය නැත්තේ. සතිය කියන්නේ නෑනේ පාරමිතා කියන්නේ. ඒ ප්‍රඥාව කියන්නේ. ඉතින් මේ පුරුදු ටික සම්පූර්ණ කරගන්නවා. ඒකට දන් දෙන්න පුරුද්ද, දාන පාරමිතා. ඒක ලේසි නෑ. ඒක පුරුද්දක් බවට පත් කරනවා. ඒ පුරුද්දක් බවට පත් කළාම අවශ්‍ය වෙලාවක ඕනම දෙයක් අතාරින්න පුළුවන්. ඕනම දෙයක් දෙන්න පුළුවන්. ඒ මට්ටමට පුරුදු වෙනවා. සීලයක් ඒ වගේ ජීවිත පරිත්‍යාගයෙන් දිවි හිමියෙන් සිල් රකින්න පුරුදු වෙනවා. එහෙම පුරුදු වුණාම ඒ උපරිම මට්ටමට සීල පාරමිතාව පිරුණාම මොනම හේතුවක් නිසාවත් ඊළඟට මොනම ලෞකික ලාභයකටවත් සීලය පළුදු කරගන්නේ හදන්නේ නැහැ. ඒ පුරුද්දේ බලවත්කම. ඉතින් මේ පුරුදු තමයි පාරමිතා කියන්නේ පුරුදු. එතකොට මේවා කිසියම් මට්ටමකට අවශ්‍යයි. ඒ අවශ්‍ය මට්ටමට පුරුදු කළාම ඉතිරි වැඩ ටික කරගන්න පහසුයි. ඔය පාරමිතාවලින්ම ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. හැබැයි ඒවත් තියෙන එක පහසුවක් උදව්වක් වෙනවා මේ ගමන යන්න.
සර් මට ගැටලුවක් තියෙනවා. දැන් සර් කියන්නේ අපිට මෙහෙම දේවල් හිතෙන්නේ ඇයි කියලා හොයලා බලන්න කියලා සර්. අපේ එතකොට අපේ මොළයෙන් මේකේ ලොකු පාට් එකක් ප්ලේ කරනවා නේද සර්? දැන් අපි උදාහරණයක් වශයෙන් හිතමු, අපි වැඩ කරනකොට අපිට ඊමේල් එකක් එනවා සරට මොන හරි කියලා. නමුත් අපේ පැත්තෙන් අපි දන්නවා අපි ඒක හරියට කරලා තියෙනවා. ඒතර අපි ඒකට ආයි රිටර්න් ඊමේල් එකක් දානවා ඒ ටෝන් එකෙන්. එතකොට ඒව මොළෙන් නේද සර් ඒ පුරුදු කියන ඒවත් මේ බැලන්ස් කරන්න? මට දැනගන්න ඕනේ පුරුද්දයි මොළයයි අතරත් සම්බන්ධයක් තියෙනවද කියන එක සර්.
පුරුද්දයි මොළයයි අතර සම්බන්ධයක් ඇති. ඉතින් ඒ ගැන මොළය ගැන කරන පරීක්ෂණ වලින් නම් ඒක හොඳට ඔප්පු කළා තියෙනවා. පුරුදුයි මොළයයි අතර තියෙන සම්බන්ධය ඒයි කියන්නේ පුරුද්ද තියෙන්නේ මොළේ කියන්නේ. යමක් පුරුදු වෙනකොට මොළේ හැඩ ගැහෙනවා. ඒ විදිහට වැඩ කරන්නේ. ඒ නිසා එහෙම පුරුදු ටිකක් ඇති කරාම ඒක මොලේ තමයි පුරුදු තියෙන්නේ. දැන් පුරුදු කොහෙද තියෙන්නේ කියලා අහුවොත් තියෙන තැනක් පෙන්වන්න නැහැ නේ අපිට. කියන පුරුද්දක් තියෙනවා. ඉවසන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් අහන්න කොහෙද මේ පුරුද්ද තියෙන්නේ? මේ බටහිර විද්‍යාව කියනවා ඕවා තියෙන්නේ මොලේ කියලා. පුරුදු ටික තියෙන්නේ මොලේ. ඒ අය ඒක නිකන් කියනවා නෙමෙයි ඔප්පු කරනවා. ඒ යම් යම් මොලේ ඒ යම් යම් ස්ථාන අරගෙන මේ එක දේවල් තියෙන තැන්. ඉතින් ඒ තැන් විලාස වුණොත් එහෙම මේ පුරුද්ද නැති වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හැබැයි ආයේදී පුරුදු වෙන්න බැරි කමක් නැහැ. ඒකයි එතන තියෙන මේ මේවා මොලේටම බාර දෙන්න එපා කියන්නේ. දැන් මොලේට හානියක් වුණොත් ඒත් ඒ පුරුදු වෙච්ච දේවල් අමතක වෙන්න පුළුවන් කෙනෙක්ට. හැබැයි මොලේ ඒක ඇල්ල නැහැ කියලා ඒදී අලුතෙන් එයාට පුරුදු වෙන්න බැරි නැහැ. පුළුවන්. මොලේම අවශ්‍ය නැහැ පුරුද්දක් ඇති කරගන්න. හැබැයි ඇති කරගත්ත පුරුදු නිසා මොලේ කිසියම් පරිපත ටිකක් හැදෙනවා. සර්කිට්ස් ටිකක් හැදෙනවා මොලේ. ඒ පුරුද්දට අනුව. එතකොට ඒ අවශ්‍ය ඒ සුදුසු වෙලාවේදී ඒ සුදුසු වෙලාව ඇහෙන් හරි කනෙන් හරි මනසින් හරි මොලේට ආවහම මොලේ විදහාට හොයලා බලනවා මේ වගේ අවස්ථාවක මොන විදිහේ සර්කිට් එකක්ද පරිපථයක්ද සම්බන්ධ කරන්න ඕනේ කියලා. වැඩිම වාර ගන්න සම්බන්ධ කරලා තියෙන්නේ මොන පරිපථයේද කියලා. එනේ වැඩිම භාවිතා කරලා තියෙන සර්කිට් එක මොකක්ද කියලා බලනවා ඊට සුදුසු අවස්ථාවක. ඒකට ගැළපෙන අවස්ථාව. බලන ඒ සර්කිට් එක තමයි මොලේ සම්බන්ධ කරන්නේ. ඒ රන් කරන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එක. ක්‍රියා කරන්නේ ඒ වැඩ පිළිවෙල. ඉතින් එහෙම තමයි වෙන්නේ. ඉතින් එහෙම වෙන්න වෙන්න වැඩි වැඩියෙන් මොලේ ඒ පරිපථයේම ගේනවා ඒ සුදුසු අවස්ථාව. ඊට ගැළපෙන වෙලාවට ඒ ප්‍රෝග්‍රෑම් එකම තමයි මොලේ රන් කරන්නේ. වැඩ කරන්නේ ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. ඉතින් එහෙම ගියාම ඕනෑම දෙයක් හොඳ හොනාරත් ඔබතුමිය ගත්තේ උදාහරණයක් කෙනෙක් අපිට අපි හරියට කළා තියෙන වැඩක් කරලා නැහැ කියලා අපිට ලියුමක් එනෙව්වොත් අපි ආපිටම ඒකට තද උත්තරයක් යවන්න පුළුවන්. මොකද එහෙම යවලා පුරුදු වෙලා වැයම නැතු ඒක පහුවදාට යවන්න වගේ පුරුදු වෙච්ච කෙනෙක් එවලම යවන්නේ නැහැ. එයා පුරුදු වෙලා තියෙන්නේ පහුවදාට යවන්න. එහෙම ඊමේල්. එහෙම ප්‍රතිචාරය එවලම දෙන්නේ නැති වෙන්න පුරුදු වෙන්න පුළුවන්. එතකොට පහුවදා. පහුවදා යනකොට අර වේගේ නිවිලා තියෙනවා. එතකොට එච්චර සැර පිළිතුරක් යවෙන්නේ නැහැ. එහෙම නැත්තම් තව කෙනෙක් පුරුදු වෙලා තියෙන්න පුළුවන් එවලම කෝල් එකක් ගන්න. දැන් අපිට ඊමේල් එකකින් තමයි ඒ චෝදනාව කළේ. හැබැයි අපි පුරුදු වෙලා තියෙන්නේ එහෙම අපි නොකල වැරද්දකට අපිට පෙනෙන වයින්කොට ළියුමකින් අපි දුරකථනයෙන් කතා කළා එයාට කඩා පනින්න නම් අපේ පැත්ත පැහැදිලි කරන්න ඉතින් අපි කෝල් එකක් ගන්න. ඊමේල් එකව යව ඉන්නව වෙනුවට. ඒකත් පුරුදුද? හොඳට බලන්න මේ විදිහට මේ පුරුදු වලින් මොන තරම් අපිව සීමා කරලා පාලනය කරලා හසුරෝලා කොටු කරලා සිර කරලා තියෙනවද කියලා.
බොහොම ස්තුතියි සර්. අර මොලේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදිය තමයි අත්‍තර මට ඒක පැහැදිලි වුණා ඔබ ඔබතුමයි කිව්වට පස්සේ. يعني බොහොම පිං.
අචර්තුමනි ඔය පුරුද්ද ගැන කතා කරනකොට ඒ පුරුද්ද නිසා යම් කර්මයක් අර නියෝජිතයෙක් ලෙස සම්බන්ධීකරණය කරලා තිබුණොත් පුරුද්ද නිසා තමන් නොදැනීමේ කර්මයක් කිරීමේ හැකියාවක් ඇති වෙනව නේද? එක්කෝ කුසල් කර්මයක් හෝ අකුසල් කර්මයක් හෝ ඒ පුරුද්ද නිසා. ඒ කියන්නේ ඒ කර්මය සකස් වෙලා තියෙනවා නියෝජිතයෙන් හරි කොහොම හරි වාහකයෙක්ගෙන් හරි සකස් වෙලා තියෙලා පුරුද්දට ඒ වැඩේ සර්කිට් එක අනුව හැම්බිලේම කරනවා නම් ආයේ විමසා බලන්නේ නැතුව ඒක එවිටිනම කරන් ගිහිල්ලා අකුසලයක් හෝ කුසලයක් විදියට කර්මයක් සිදු වෙනවා නේද ආචාර්යතුමනි?
අනිවාර්යයෙන්ම වෙනවා. පුරුද්දට කළා කියලා කර්මයේ නිදහස් වෙන්න බෑ. කර්මයේ කෙරෙන්නෙම පුරුද්දට තමයි. බොහෝ කර්ම වැඩිපුරම කර්ම කෙරෙන්නේ පුරුද්දට. හොඳ කර්මයි නරක කර්මයි කළු කර්ම සුදු කර්ම ඒ කර්ම දෙකම වැඩිපුරම කෙරෙන්නේ පුරුද්දට. ඉතින් අපි ඒවල හිතා බලන්නේ නැතුව කිව්වා හිතා බලන්නේ නැතුව දුන්නා ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ හිතලා කරනකොට ඒ බලය වැඩි වෙන්න පුළුවන්. අපේ හිතුවේ නැති වුණත් එතන කර්මයක් වෙනවා. කර්මයක් පුරුද්දට වෙන්නේ විපාක විදින්නේ පුරුද්දට. විදින්නේ පුරුද්දට නෑ. විදින්නේ විදවන්නේ. මේ දෙකම පුරුද්ද.
බොහොම ස්තුතියි ආචාර්යතුමනි.
සර් දැන් සර් පාරමිතා එහෙම කියනකොට දැන් මේ ආත්මෙ නෙමෙයි මේ භවෙ නෙමෙයි ඉස්සර ඉඳන්ම එන පුරුදුනේ. එතකොට සර් කොහමද ඒ පුරුදු දැන් දැන් තියෙන මොලේට සම්බන්ධ වෙන්නේ? මොලේ කියන්නේ මේ භවයේ දෙයක් නේද සර්?
ආයි මේ ශරීරයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන්නකෝ. අතීත කර්ම ඒ අනුවනේ මේ ශරීරය හැදිලා තියෙන්නේ කෙනෙක් ලස්සන වෙන්න පුළුවන්, නිරෝගී වෙන්න පුළුවන්, රෝගී වෙන්න පුළුවන්, අවලස්සන වෙන්න පුළුවන්. ඒවත් ධර්මයේ නිසානේ. මේ කොහොමද එහෙම වෙන්නේ? ඒ වෙන විදිහටම තමයි මොලේට සම්බන්ධ වෙන්නේ.
හරි සර්. Thank you.
පැහැදිලිද?
ඔව් සර්.
පැහැදිලි නෑ. උනාට දැන් කියන්න බැරි හිඳ පැහැදිලි නෑ කියලා නෑ.
හරි තේරුණා සර්. මම බැලුවේ ඒකයි දැන්. යාත්මෙන් එන ඒවා, ඒ කියන්නේ ඥානවලින් එනවා එක්කම නේද?
නෑ ඥානවලින් ඔක්කොම එන්නේ නෑ. ඥානවලින් එන ටිකක් තියෙනවා. හැම එකම ඥානවලින් එන්නේ නෑ. ඥාන වෙනස් කරන්න පුළුවන්. හිතලා ඥාන වෙනස් කරගන්න පුළුවන්. මේ ඥානවල තනුව අපි හිතන එක වෙනුවට හිතන විදිහට අනුව ඥාන හදාගන්න පුළුවන්. මේ මොලේ කියන්නේ తాවකාලික උපකරණයක්. ඒක නිකන් hard drive එකක් වගේ. pen drive එකක් කියන්නේ. එතකොට ඒකට අපි දානවනේ ටික. ඒ දාන දේවල් අපි ගේනේවා. ගේනේවා දානවා. දාලා අපි මෙතන ඉන්නකල් ඒක පාවිච්චි කරා. ඉතින් මෙතන යනකොට ආයෙ ඒ ටික pen drive එකකට දාගෙන යනවා. මේ අලුත් දෙයකට. ඒ වගේම ගිහිල්ලා ආයෙ අලුත් hard drive එකකට ඒ ටික දානවා. එහෙම නැතු මොලේ ගෙනියන්නේ නැහැ යන යන්න.
ඒක තමයි ප්‍රශ්නේ සර්. හරි සර්. තේරුණා සර්. උත්තරයි සර්. සාමාන්‍ය මිනිස්සුගේ ජීවිතයේ චේතනාව අපි ගත්තොත් පුළුල් විදියට බාහිර වශයෙන් ඇචීව් කරන්න චේතනා ඇති කරා ගන්නවා. නමුත් යෝගියෙක් ගත්තාම යෝගියාගේ චේතනාව සමහර උගාක් වෙලාවට මනස පිරිසුදු කර ගැනීම තමයි නාභිගත කරන්නේ. එතකොට මනස පිරිසුදු කර ගැනීම කියලා කියන දේ ගත්තහම අපි මනසෙන්මනේ සිහි බුද්ධිය කොණ්ඩගා ගන්නෙ. එතකොට සිහි බුද්ධිය මතක් කරලා දෙනවා යෝගියාට ඔබගේ කාර්ය චේතනාත්මකව මනස පිරිසුදු කරගන්න එක. එතකොට මනස පිරිසුදු කරගත්තොත් බාහිරව ඇති වෙන අර වින චේතනාවත් මට පැවතෙනවා. පුරුද්දට අපි කරන පාප කර්මයක් ඩබල් චෙක් වෙනවා. එතකොට යෝගී කලියුතු වන්නේ සර් නේද? අපේ ওই චේතනා කියන එක මනසට මනස මොකද වෙන්නේ? මනස මොනවද මේ කරන්නේ? මෑම මොනවද පිටපස්සේ ඉඳන් මේ කරන්නේ? මෑ නේද අපි හොයාගන්න ඕනේ කියන එක නාභිගත කළොත් අපිට මේක ගැලවෙන්න පුළුවන් නේද සර්? උදාහරණ මම මේක මට එකපාරට මතක් වුණේ ওই ධම්මපදයේ මනෝකුබ්බං ගමාදම්ම මනස තමයි නම්බර් 1 කියන ඒක තමයි අනේ තින්න නාභිගත කළොත් මේවට ගොඩක් විසඳුම් හොයා ගන්න පුළුවන්. මොකද අපි සිහි බුද්ධියත් ගොඩ නගන්නේ මනසින්ම. ඒක තමයි මගේ මේ දේශනෙන් මම ගත්ත මූලික හරය.
මේ ඔද අපි වචන පාවිච්චි කරන දේවල් සිහි බුද්ධිය, මනස, චේතනා, සිතීම, පෞතිං මේවා පේන්න තියෙන දේවල් නෙමෙයි නෝ එකක්වත් තින් පේන්නත් නෑ පව් පේන්නත් නෑ සීබුද්ධිය පේන්නෙත් නෑ මනස පේන්නෙත් නෑ සිතිවිලි පේන්නෙත් නෑ චේතනා පේන්නෙත් නෑ සිතීම පේන්නෙත් නෑ. එතන හැබැයි අපි මේවට වචන ටිකක් දෙනවා. වචන දුන්නාම අපි හිතනවා මේව දේවල් කියලා. ඉතින් මේවා මානසික දේවල් කියලා. හැබැයි මානසික දේවල් නෙමෙයි මානසික ක්‍රියා. මානසික ක්‍රියා මේවා දේවල් නෙවෙයි ක්‍රියා. දැන් සාමාන්‍යයෙන් මේ මානසික ක්‍රියා තනියම තියෙන්න වෙන්නේ නැහැ. තනියම වෙන්නේ නැහැ. ඒකට පුළුවන් තව ඕනේ තරම් අය එකතු කරගන්න. කායික ක්‍රියාන තනියම වෙන්න පුළුවන් එක අතකින් කරන දේ අත් දෙකින් කරන දේ. ඉතින් ඒ විදිහට එච්චරයි. මේ කණෙන් එච්චරයි කරන්ට තවත් ඒවා එකතු කරගන්න බෑනේ. හැබැයි මානසික ක්‍රියාවලට පුළුවනි තව එක ක්‍රියාවකට පුළුවන් තව මානසික ක්‍රියා එකට එකතු කරගන්න. ඉතින් එතකොට දැන් චේතනා කියන එකට පුළුවන් චේතනාවක් ඇති කරගෙනද සිහිබුද්ධිය එකතු කරගන්න. ඒකට චේතනාවක් ඕනේ. මම සිහිබුද්ධියෙන් හිතනවා. හිතන්න ඕනේ කියන එක චේතනාවක්. දැන් අපි මෙහෙම මං කියනවා. මෙයාට එය සැරෙන් කතා කරන්න ඕනේ. ඒක චේතනාවක්. ඒ චේතනාව නිසා තමයි සැරෙන් කතා කරන්නේ. දැන් මෙයාට මම මෘදුව කතා කරන්න ඕනේ. ඒ චේතනාව. ඒ චේතනාව නිසා මෘදුව කතා කරනවා. හැබැයි මේ ඒ කතා කරන්න කලින් මම සිහිබුද්ධිය ඇති කරගන්න ඕනේ කියලා චේතනාවක් ඇති කරගත්තොත් ඔන්න සිහිබුද්ධිය ඇති වෙනවා. ඒ චේතනාව ඇති කරගත්තේ නැත්නම් සිහිබුද්ධිය ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ ඒ විදිහට අපිට පුළුවන් තව අය මේකට එකතු කරගන්න. ඒක දන්නේ නැති කෙනා එකතු කරගන්නේ නැහැ. එයා පුරුද්ද විතරයි එකතු කරගන්නේ. ඒතර පුරුද්දට විතරක් එයා චේතනාව ඇති කරගන්න ඉඩ දෙනවා. ඒක සොයා බලන්නේ නැහැ. අත්‍යරේ දේ කළා මොකද මට උනේ? අනිත්‍යයට මොකද උනේ? ඒක හොනවත් වෙන්නේ නැහැ. පුරුද්දටම වැඩ කරගෙන යනවා. ඒ පුරුද්දට විතරයි බාර දීලා තියෙන්නේ චේතනා ඇති කරන්න. හැබැයි මේ දැන් කෙනෙකුට පුළුවන් ඉතින් සිහිබුද්ධියත් එකතු කරගන්න. එකතු කරාම පුරුද්ද දෙන අණක් තියෙනවා. ඒ අණ අහන්නේ සිහිබුද්ධිය. සිහිබුද්ධිය තමයි එතන ඉන්නේ. එයාට තමයි ඇහෙන්නේ. පුරුද්ද මට මෙහෙම කියනවා. ඉතින් සිහිබුද්ධිය ළඟට ඒක තීරණය කරනවා. ඒ ඇහුම්කන් දීලා මේ අනේ ඒ විදිහටම ක්‍රියාත්මක කරනවද? එහෙම නැත්නම් මේකේ වෙනස්කම් කරනවද? මේකේ දේවල් අඩු කරනවද? එකතු කරනවද කියලා බලලා අන්න එයාට පුළුවන් එක්කෝ පුරුද්ද දීපු අන අවලංගු කරන්න. එහෙම නැත්නම් ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න. එහෙම නැත්නම් ඒකේ අඩු කිරීම කරන්න. නැත්නම් එකතු කිරීම කරන්න. එතකොට මේ මොනවද කරන්නේ? ඒ දීපු අන ඒ විදිහට ක්‍රියාත්මක කළා. ඒක සම්පූර්ණයෙන් අහෝසි කරලා දැම්මත් අඩු කරලා එකතු කරලා ඒ සියල්ල සිහිබුද්ධියේ තියෙනවා. ඒ තමයි අපි එන්ටෝ. එහෙම આવොත් ප්‍රශ්නයක් නැහැ.
සර් පුරුද්දින්ද නේද හැම දෙයක්ම අඳුන ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් ඕනනම් මලක් අඳුන ගන්නත් ඒ කලින් මල සම්බන්ධ පුරුද්දක් තියෙනවා. මල ගැන මල හඳුනා ගැනීමට ඒ ගැන කලින් දැකලා තියෙන පුරුද්දක් තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් ඔන කෙනෙක්ට තරහවත් ඒක මේ තරහ හැංගීම ඇති වෙන්නේ මේ මොකක් හරි දෙයක් ගැන ඒකට පුරුද්දක් තියෙනවා. දැන් අපි ධූරියන් ගෙඩියක් ගත්තොත් ධූරියන් ගෙඩිය කෙනෙකුට රස වෙන්න පුළුවන් කාට හරි තිත් ආස් නැති වෙන්න පුළුවන්. ඒක වුණත් මේ කලින් මේ රස විඳලා තියෙන පුරුද්දක් නිසා නේද?
එතන වෙන් කරගන්න ඕනේ කාරණා ටිකක් කියනවා. හඳුනා ගැනීම එකක්. ඊළඟට විනිශ්චය කිරීම තව දෙයක්. ප්‍රතික්‍රියා ගැනීම කිරීම තවත් දෙයක්. ඒක ක්‍රියා තුනක්. හඳුනා ගැනීම, විනිශ්චය කිරීම හා ප්‍රතික්‍රියා දැක්වීම. දැන් ඔබතුමේ කිව්වා මේ මලක් දැක්කාම මේ මලක් කියලා හඳුනගන්නවා. ඒ අඳුනගන්නේ කලින් දැකලා තියෙන නිසා, කලින් ඒ නම අහලා තියෙන නිසා, කලින් ඒ නම දීලා තියෙන නිසා. එතකොට හඳුනාගන්නේ අතීතයේ අවශ්‍යයි. අතීතයේ අවශ්‍යයි. මේ හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ අතීතයේ උඩ. ඒ නම දෙන්නේ අතීතයේ උඩ මේ මලක් කියන නම දෙන්නේ. හැබැයි මේ නම දුන්නත් පේනවනේ. පේන්නේ අතීතයේ අවශ්‍ය නැහැ. හැබැයි මතක් වෙන්නේ මේක සමාධිච්ච මලක් කියන නම ඉන්නේ සමන්පිච්ච කියන එක අතීතේ අහලා නැත්තම් දැකලා නැත්තම් ඊළඟට මිනිස්චේකට එනවනේ මේක සුවඳයි මේක පූජා කරන්න හොඳයි මේක පූජා කරන්න හොඳ නැහැ මේක මල් වාසයකට දාන්න ඕනේ මේක දාන්න හොඳ නැහැ ඒක තුමි ඊළඟට ගත්ත උදාහරණි දූරියන් ගැන දූරියන් රහයි සමහරයි කියනවා ගඳයි සමහරයි සුවඳයි කියනවා එතකොට දැන් අන්න ඒවා අතීතයෙන් තමයි එන්නේ ඒ විනිශ්චයන් ඒ විනිශ්චයන් එතකොට ඒ විනිශ්චයන් එන්නේ පුරුද්දක හඳුනා ගැනීම වෙනස් දැන් විනිශ්චයට ඇවිල්ලා හඳුනා ගැනීම උද තමයි විනිශ්චය හොඳයි රහයි ලස්සනයි කැතයි අවලස්සනයි ගඳයි මොනවා හරි විනිශ්චයකට එනවා ඒ එන්නත් අතීතයේ අවශ්‍ය පුරුද්ද ඊළඟට ප්‍රතික්‍රියා දැන් අපි මොකද කරන්නේ කනවද විසික් කරනවද මල කඩා ගන්නවද එහෙම නැත්නම් පොඩි කරලා දානවද ඒ ටිකත් එන්නේ පුරුද්දේ අර අර හඳුනා ගැනීමයි විනිශ්චයයි දෙකම පුරුද්දට වුණාම ඉදිරියටත් පුරුද්දටම වෙනවා කන්න පුරුදු වෙලා තියෙනවා නම් කනවා විසික් කරන්න පුරුදු වෙලා තියෙනවා නම් විසික් කරනවා පරිස්සම් කරන්න පුරුදු වෙලා තියෙනවා නම් පරිස්සම් කරනවා විනාශ කරන්න පුරුදු වෙලා තියෙනවා නම් විනාශ කරනවා ඒ ක්‍රියාව ප්‍රතික්‍රියා. ඉතින් මේ ටික සාමාන්‍ය මේ අවස්ථා තුනම පටන් ගන්න හඳුනා ගැනීමෙන් ඊළඟට ඒකට විනිශ්චයක් කරනවා ඊළඟට ඒ විනිශ්චයට අනුව අප ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒ බොහෝ විට මේ ටික ඔක්කොම අතීතයේ අනුව තමයි වෙන්නේ. ඒක තමයි මෙතන තියෙන කනගාටුදායක තත්ත්වය.
අතීත පුරුද්ද මත නේද හැම විනිශ්චයක්ම ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අතීතයේ පුරුදු වෙලා තියෙනවා නම් Taman තරහ සිත් ඇති වෙන්නේ කවුරු හරි බැන්නහම එකපාරට ක්ෂණිකව තරහක් ඇති වෙන්නේ. ඒ අර තරහ පුරුදු කරගෙන තියෙන සිතක් නිසා. ඒ කියන්නේ කෙනෙක්ට කෙනෙක් බැන්නම් පස්සේ කෙනෙක්ට මෛත්‍රී අනුකම්පා සිතක් ඇති වෙන්නේ කෙනෙක් මේ අනිත් අය ගැන ඒ කියන්නේ ඒ පුරුදු කරගෙන තියෙන සිත නිසා.
ඔව් ඒ විදිහට ඕන එකක් පුරුදු කරන්න පුළුවන්. බණිනකොට දැන් තරහයින එකත් පුරුද්දා. වැඩිපුරම පුරුදු වෙලා තියෙන්නේ තරහ ගන්න නම් කෙනෙක් බයිනකොට ඉතින් ඒ පුරුද්දට අනුව තරහ ගන්නවා. හැබැයි තව කෙනෙක් හිනා වෙන්න පුරුදුනොත් බයිනකොට එයා හිනා වෙයි. තව කෙනෙක් අඬන්න පුරුදු වෙලා තියෙනවා නම් එයා අඬයි. විහිළුවක් කරන්න පුරුදු වුණු කෙනා විහිළුවක් කරයි. නිහඬව ඉන්න පුරුදු වුණු කෙනා නිහඬව ඉඳී. ඉතින් ඒ විදිහට මේ පුරුද්දන්ව තමයි බොහෝ විට අපි ප්‍රතික්‍රියා දක්වන්නේ දේවල් වල. දෙතන තව කාරණයක් තියෙනවා. මේ තරහ ආවත් පුරුද්දට තරහ ආවත් ඊළඟට ඒ තරහට අනුව ප්‍රතික්‍රියා නොකර ඉන්නත් පුළුවන් පුරුදු වෙලා තියෙනවා නම්. තරහ එනවා. හැබැයි තරහ ආවා කියලා බැන ගන්න යන්න නැතුව ඉන්න පුළුවන් කෙනෙක් පුරුදු වෙලා තියෙනවා නම් තරහාවම ඉවසන්න තරහාවම නිහඬව ඉන්න තරහ ගත්තාම පැත්තකට යන්න හිනා වෙන්න විහිළු කරන්න එයා පුරුදු වෙලා තියෙනවා නම් තරහ ආවත් අරතික වෙන්නේ නැහැ එයා පුරුදු වෙලා තියෙන විදිහට වෙනස් කරගන්න පුළුවන්
තුතිස් ඒ වගේ මෙතනදී ධර්මතාවලත් යම් කිසි බලපෑමක් තියෙනව නේද?
මොකේද?
ධර්මතාවලත් යම් කිසි බලපෑමක් තියෙනව නේද? දැන් උදාහරණයක් අරගත්ත මේ දූරියන් ගෙඩියේ ගඳ සුවඳ සහ මේ රස සහ කැමැත්ත කැමැත්ත කියන එකටත් දැන් දූරියන් ගෙඩියේ විතරක් නෙමෙයි දැන් ඕනම ආහාරයක් වගේ ඉස්සර දැන් අපි කැමති වෙන එකයි අකමැති වෙන එකයි ඒකක් මම හිතන්නේ සමහර ද සසර පුරුද්දක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ධර්මතාවලත් යම් කිසි බලපෑමක් තියෙනවද සර්?
ඔව් මොන විදිහේ ධර්මතාවලද?
ඒ කියන්නේ ඒක මොනෝ කියන්නේ දැන් උදාහරණයක් ඇටියට පෙර අපි ගත්තොත් එහෙම මේ පෙර කුසල් අකුසල් වගේ කුසල් අකුසල් වල බලපෑමත් ඒ වගේ ධර්මතාවල යම් කිසි බලපෑමක් තියෙනවා.
ඔව් ඒක තියෙනවා. ඒ කියන්නේ අපි වැඩිපුර කුසල් කරලා තියෙනවා නම් වර්තමානයේ කුසල් කරන්න තියෙන ඊට වැඩි. වැඩිපුර අකුසල් කරලා තියෙනවා නම් වැඩිපුර අකුසල් වෙන්න තියෙන ඊට වැඩි. මේ ආත්මේ හරි සංසාරේ හරි ඒක ඒක හිම්ම තමයි. ඉතින් ඒ නිසානේ ඔය කුසල් අකුසල් වෙන්න හේතු ප්‍රත්‍යයන් ගැන ධර්ම කතා කරනවානේ අභිධර්මයේ තියෙන පဋාණ ප්‍රකරණේ කියලා ගත්තේ ප්‍රකරණ හතේ එකක් අභිධර්මයේ ප්‍රකරණ හතනේ තියෙන එක ප්‍රකරණය පဋාණ ප්‍රකරණ පဋාණේ තියෙන එකට ප්‍රත්‍ය ඒ ප්‍රත්‍ය ගැන කතා කරන ප්‍රත්‍ය කියන්නේ සාධක මේ යමක් වෙන්න තියෙන සාධක මොනවද එතකොට වර්තමානයේ කුසල් වෙන්න හොඳක් වෙන්න නම් ඒකට අතීතයේ කළ විත කලින් කළ කුසල් ආසේවන කියන්නේ ඇසුරු කරන ප්‍රතියෙන් ඇසුරු කරන සාධකයක් විදියට සමීපයේ ඉන්න සාධකයක් විදියට උදව් වෙනවා මුලින් කළ කුසල් දහම් පසුව කරන කුසල් දහම් වලට ඒ ඇසුරු කරන සාධකේ තව සාධක තියෙනවා සාධක 24ක් කියනවා ඒක එක සාධකයක් තමයි ඔය ඇසුරු කරන සාධකය ආසේවන ප්‍රත්‍ය පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමාන කුසලාන ධම්මාන ආසේවන පච්චේන පච්චයෝ මුලින් කලින් කළ කුසල් දහම් පසුව කරන කුසල් දහම් වලට ඒ ආසේවන කියන්නේ ආශ්‍රය කරන සාධකයෙන් ඒ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙයි. ඉතින් අපසලේටත් ඒ වගේ.
බොම් ප්‍රදීස. බුදුවරම බොම් පිස්.
කල්‍යාණ මිත්‍රවරුනි තව ප්‍රශ්න නැතිනම් අපි අද වැඩසටහන සමාප්ත කරමු සමහර මේක භාගෙට වගේ මේක කිසි සම්බන්ධයක් නැහැ වගේ තේරෙන්න පුළුවන් මොකද පුරුත්ත ගැන අපි මුලක් කතා කළා තියෙනවා අහලා තියෙනවා ඒක නැවත කියන්න හේතුවක් නැහැ ඒ දේ විතරක් කියන්න හේතුවක් නැහැ මේ කාරණය අවධාරණයෙන් බලන්න අවධාරණය කරන්න අවධානයෙන් බලන්න මොන තරම් දේවල් පුරුද්දට වෙනවද කියලා. කායික වාචික මානසික සියල්ල ඒ බලනකොට තේරෙයි ඒ මොන තරම් ප්‍රතිශතයක් පුරුද්දට වෙනවද. ඉතින් මේක බාධිත කියලා කිව්වේ මේ එක මුලැමැද අග සම්බන්ධ කරන්න බැරි කම නිසා ඉතුරු ටික නොකිය ඒ මුලැමැද අග සම්බන්ධයක් නැහැ මෙතන. හැබැයි මේ ටික උනත් අපි දැනගත්තාම ඔය අහපු ප්‍රශ්න වලින් පැහැදිලි වෙනවා මේ අපි මෙතෙක් කල් කතා කළ සිහි බුද්ධිය මොන තරම් උදව් වෙනවද මේ පුරුද්ද කොපමණ ප්‍රබල වුණත් ඒට යට නොවි නිදහස් තීරණයක් ගන්න. නිදහස කියන එක තියෙන්නේ සීබුද්ධිය අතේ. මේ සීබුද්ධිය නැත්නම් නිදහසක් නෑ. කිසිම නිදහසක් නෑ. ඒ පුරුදු විසින් අපිව ඉර කරලා තියෙන්නේ. හරියට ඔය සත්තු දඩයන් කරන්න වුණාම හැම පැත්තෙම වට කරලා අර මද්ද තියෙන පැත්තේ ඒ දක්කනවනේ සත්තු ටික. ඒ උගුල තියෙන පැත්තට විතරක් දක්වනවා ඒ පැත්ත විතරයි ඉඳ තියලා තියෙන අනිත් හැම පැත්තෙම වට කරලා කෑ ගහනවා දුවනවා ඉතින් එතකොට අර සත්තු පිට කොහොම දුවන්නේ කෑ ගහන්නේ නැති පැත්තට ඉතින් එතන තමයි මන්ද තියෙන්නේ උගුල තියෙන්නේ ඒ කූඩුව තියෙන්නේ ඉතින් ඒ වගේ මේ පුරුදු විසින් වට කරලා අපිව දක්වනවා මේ සංසාරේ. සංසාරේ නැමැති පූර්වෝත් ඉන්නේ අපිත් ඒ විදිහට ගියාම වැටෙන්නේ සංසාරේටම ආය 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 වැටෙන්නේ සංසාරේට. ඉතින් මේක න්‍යායක් විදිහට නොවේ ක්‍රියාවක් ලෙස තේරුම් ගන්න බලන්න. හිත සිටීම පව අනිත් දේවල් වලට වැඩි අමාරු තේරුම් ගන්න මේ සිටීම පුරුද්දට වෙනවා. කතාව පුරුද්දට වෙන හැටි, ඊළඟට කායික ක්‍රියා පුරුද්දට වෙන හැටි, මේ කාරණා තුනම බලන්න. ඒ වෙලාවේ බලන්න, වෙනකොටම බලන්න, වෙනකොටම බලන්න මේක පුරුද්දටද මේ දේ කරෙන්නේ නැත්නම් වෙන හේතු නිසාද කියලා. ඒක ඒ අර වෙනත් හේතු තියෙනවා. එකම හේතුව පුරුද්ද නොවේ. ඒ හේතු හොයාගන්න. තව හේතු තියෙනවා. ඒවත් ප්‍රබලයි. ඒවත් ප්‍රබල නිසා තමයි ඉගියක් දෙන්නම් මොනතරම් පුරුද්දක් තිබ්බත් හොඳ හෝ නරකට ඒ දේ සමහරට අපි කෙරෙන්නේ නැහැ. එන හොඳම කරන්න පුරුදු වෙලා හිටියත් සමහර අවස්ථා තියෙනවා අපේ අතින් එහෙම හොඳ නොවන වෙලාව. වගේම නරකම කරන්න පුරුදු වුණ කෙනෙක් අතින් උනත් කිසියම් තීරණාත්මක අවස්ථාවල නරකක් වෙන්නේ නැහැ. ඒ සීබුද්ධිය තිබිලම නෙවෙයි. ඒකට සීබුද්ධිය තිබුණු නිසා තමයි එහෙම උනේ කියන්න එපා. මොකද හොඳ කරන්න පුරුදු වුණ කෙනෙක් අතින් හොඳ නොවෙන්න පුළුවන්. ඒ සීබුද්ධිය නිසා නෙවෙයිනේ. තව හේතු තියෙනවා. අන්න ඒ හේතු අඳුනා ගන්න බලන්න. ඒ ප්‍රත්‍යයන් මොනවද කියලා. ඒකට අභිධර්මයේ හොයන්න යන්න එපා. මේ අභිධර්මයේ තියෙන කාරණයක් නෙමෙයි කියන්නේ. අභිධර්ම පිටකේ පෙළ බල්ලා මේ ත්‍ච්ඡය හොයන්න එපා. ජීවිතය ඇතුලෙන් බලන්න. ක්‍රියාවෙන් බලන්න. එම් බැලුවහම මුල් කාරණේ බලන්න මේ කුරුද්ද කොපමණ ප්‍රබලද, මොනේ තරම් ප්‍රබල භූමිකාවක් කුරුද්ද අපේ ජීවිතේ පාලනය කරන්නේ. ඒ රක්පාන මොනතරම් ප්‍රබල භූමිකාවක්ද, ඒකට අපි මොනතරම් අහුවෙලා තියෙනවද. ඊළඟට ඊ බුද්ධියක් කියන්නේ අපිට බේරෙන්න පුළුවන්. ඊළඟට තව හේතු මොනවද කියන්නේ කියලා හොයාගන්න බලන්න. දේවා ගෙදර වැඩ හොඹ ඒ ටිකක් අපි කරමු. ආයිත් කියන්නේ තියෙන්නේ මේ සියලු කරුණු කාරණාවලින් සිහි කල්පනාවේ ප්‍රායෝගික භාවිතය වඩ වඩා අවධාරණය වෙනවා. ජීවිතයයි භාවනාවයි දෙකම අපෙන් ඉල්ලනම වඩ වඩා සිහි කල්පනාවෙන් හටීතු කරන්න කියා. ඒ අභ්‍යන්තර ආයාචනයේට නැවුම් සම්දෙමින් හා ඒ ආයාචනයේට නම්‍යශීලී වෙමින් වඩවඩා සිහිනුවණින් න සිහීමේ ඊමේ හා පිරීමේ අධිතලින් අපි අද සිබුද්ධියට හොරාවක් සදහම් සැඳෑව අවසාන කරමු. සෑම දිනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසිල්ලක්ම වේවා.